සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තු සභානායකතුමා
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව 2026 අප්‍රේල් 9 වෙනි බ්‍රහස්පතින්දා පූර්වභාග 9:30 දක්වා කල් තැබිය යුතුයයි මම යෝජනා කරමි.
සභාව කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා.
ගරු කතානායකතුමනි මැද පෙරදිග කලාපයේ ඇති වූ යුද උණුසුම සමග ගෝලීය වශයෙන් දැඩි සැපයුම් දාම අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස බලශක්ති ප්‍රභවයක් ලෙස වැඩිම ඉල්ලුම පවතින ඉන්ධන සැපයුමට ඍජු අවධානමට ලක්විය. එසේම උද්ගත වූ යුද වාතාවරණය මත ගෝලීය ඉන්ධන මිල ඉතිහාසයේ ඉහළම අගයට ලක් වූ අතර යුද තත්ත්වයේ පදනම නාවික ශේෂ්ත්‍රයේ රක්ෂණ වාරික සහ අනෙකුත් වියදම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඉහළ යාමක් සිදුවිය. එම නිසා ඉන්ධන ගෑස් සහ ගල්ලංගුරු සැපයුම ස්ථාවරව පවත්වාගෙන යාම රාජ්‍ය සේවයේ අඛණ්ඩව කාර්යක්ෂමව සහ ක්‍රමානුකූලව පවත්වා ගනිමින් ආර්ථික කටයුතු පවත්වා ගැනීමට මෙන්ම මහ ජනතාව සඳහා අවශ්‍ය සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ රාජ්‍ය හා පුද්ගලික සැපයුම් දාමයන් අඛණ්ඩව පවත්වා ගනිමින් මහ ජනතාවට වෙළඳපළ හිඟයකින් තොරව සාධාරණ මිලට භාණ්ඩ සැපයීම තහවුරු කිරීම දෛනික ජන ජීවිතයේ ඇතිවන ගැටලු සහ බලපෑම් ක්ෂණිකව හඳුනාගෙන අවශ්‍ය ආයතන සමග සම්බන්ධීකරණයෙන් ඒ සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීම යනාදී පියවර ගනිමින් සියලු පීඩනයන් මැද රටේ ආර්ථික ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වා ගැනීම සහ දෛනික ජන ජීවිතයට අවම බලපෑමක් ඇතිවන ආකාරයෙන් තත්ත්වය කළමනාකරණය කර ගැනීමටත් රජයේ සිය උපරිම ශක්තිය යොදවමින් ඒ සඳහා කැප වී සිටී. ගෝලීය අර්බුද අවස්ථාවක රටේ ජනතාවට දැනෙන පීඩනය අවම කිරීමට රජයේ උපරිම කැපවීමෙන් කටයුතු කිරීමේදී ඒ සඳහා රටක් වශයෙන් පෙළගැසෙමින් අවශ්‍ය සහාය ලබා දිය යුතුයයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි. ගරු කතානායකතුමනි අපි මේ පහු කරමින් ඉන්නේ ලෝකය විදියට ලෝක යුද තත්ත්වයක් නැති වුණත් මතුවෙච්ච මැද පෙරදිග කලාපයේ පදනම්ව මතුවුණු යුද තත්ත්වයේ හේතුවෙන් බරපතල සැපයුම් දාම අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ හේතුවෙන් බලශක්ති අර්බුදයක් ලෝකේ පුරා සංවර්ධිත සංවර්ධනයේ වෙමින් පවතින කියන සෑම රාජ්‍යයකටම එක හා සමානව බලපෑමක් තිබෙනවා. මේ අර්බුදයේ හේතුවෙන් අපි රටක් ලෙස සමාජයක් ලෙස බරපතල ලෙස පීඩාවට පත් වෙමින් අර්බුදවලට ගැටලුවලට මුහුණ දෙමින් තිබෙනවා. අපි දන්නවා ගරු කතානායකතුමනි ලෝක සමාජය ඉතිහාසයේ කවදාවත් රේඛීය ගමන් මගක ගියේ නැහැ. හැමදාම ඉතිහාසයේ ඉඳන්ම ලෝකයේ කලබගායනී මතුවෙමින් තමයි සමාජය ඉස්සරහට ගමන් කරේ. අපි සමාජ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනය කරද්දිත් අපි හඳුනා ගන්නවා සමාජ සංවර්ධන ක්‍රියාවලිය කියලා කියන්නේ සර්පිලාකාර ගමන් මගක යන ක්‍රියාවලියක්. එනිසා සමාජ ක්‍රමයක් විදියටත් සමාජ ක්‍රම විදියටත් සමාජ ක්‍රම තුලත් කියන මේ දෙආකාරයෙන්ම සමාජයන් තුල අර්බුද නිර්මාණය වෙනවා. අපි සමාජයක් ලෙස පවතින්නෙම නිෂ්පාදන ක්‍රියාවලිය මත. අපි සමාජ සත්වයින් සමාජයක් ලෙස පවතින නිෂ්පාදන ක්‍රියාවලිය මත. එනිසාම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය බලය ඉතිහාසින්දම අවශ්‍ය වුණා. අපි සමාජ ක්‍රම විදියට අධ්‍යයනය කරද්දී අපි හඳුනා ගන්නවා ප්‍රාථමික සාමූහික සමාජයේ ඉඳන් වහල් වැඩවසම් ධනේශ්වර කොමියුනිස්ට් කියන සමාජවාදි දක්වා සමාජ සංවර්ධන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ හැම ක්‍රියාවලියකදීම හැම සමාජ අවධියකදීම මේ බලය බලශක්තිය කියලා කියන එක පිළිබඳව අපි අත්දැකලා තියෙනවා නිෂ්පාදන ක්‍රියාවලිය තුළ. අපි ප්‍රාථමික සාමූහික සමාජය ගත්තොත් සාමූහික ශ්‍රම ක්‍රියාවලිය මත තමයි සමාජය පැවතුනේ. බලය බවට පත් උනේ බාහුවලය. එතනින් එහාට ගිහිල්ලා ප්‍රාථමික සාමික සමාජයෙන් එහාට ගිහිලා වහල් හිමි සමාජය නිර්මාණය වෙනකොට වහල් හිමි සමාජයේ ප්‍රධාන නිෂ්පාදන බලය උනේ බාහුවලය. වහලා මත නිෂ්පාදන ක්‍රියාවලිය තීරණය වුණා. වහල් හිමියා වහලා මත පීඩනය යොදවමින් වහලාගේ ශ්‍රම බාහුවලය මත නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන ආව බලය ප්‍රධාන කාරණයක් බවට පත් වුණා. ඒ වගේම ප්‍රාථමික වහල් හිමි සමාජය වැඩවසම් සමාජයේ බවට පත් වෙනකොටත් ඒ විදියටම නිෂ්පාදන ක්‍රියාවලියේ නිෂ්පාදන උපකරණවල යම් සංවර්ධනයක් සිද්ධ වුණා වගේම ඊට සමගාමීව බලය සහ බලශක්තිය කියන එක තීරණාත්මක වුණා. වැඩවසම් ක්‍රමයේ අවසාන අවධිය වෙනකොට විශේෂයෙන් වාෂ්ප බල යන්ත්‍රය බලවේග තාක්ෂණය නිර්මාණය වෙනවා. ඒක නිර්මාණය වෙන මූලික පදනම වෙන්නේ වාෂ්ප බලය බලශක්තිය ලෙස යොදා ගන්න ගත්තට පස්සේ. ඊට පස්සේ සමාජ ක්‍රමයේ නැවත සංවර්ධනය වෙනවා. අපි ඊට පස්සේ හඳුන ගන්නවා මීට අවුරුදු 500කට විතර යම් නිර්මාණය වුණු ධනේශ්වර සමාජය. ධනේශ්වර සමාජයේ මුල් අවධියේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය බවට පත් වෙනවා ගල් අඟුරු. පොසිල ඉන්ධන හොයාගත්තට පස්සේ ගල් අඟුරු තමයි ප්‍රධාන ඉන්ධන ප්‍රභව බවට පත් වෙන්නේ ධනේශ්වර සමාජ අවධියේ. නැත්නම් කාර්මික විප්ලවයේ සිද්ධ වෙන අවධියේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය බවට පත් වෙන්නේ ගල් අඟුරු. ඒක තවදුරටත් ඉස්සරහට සංවර්ධනය වෙලා යනවා. ඒ සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ඛනිජ තෙල් කියන එක ප්‍රධාන සහ පහසු බලශක්ති ප්‍රභවය බවට පත් වෙනවා. ඊට පස්සේ ලෝකයේ සමාජ සංවර්ධනය සිද්ධ වෙනවා. රටවල් වෙන් වෙනවා. යටත් විජිත නිර්මාණය යටත් විජිත වලින් රටවල් නිදහස් වෙනවා. රටවල් සංවර්ධනය කරා ගමන් කරනවා. අපි හඳුනා ගන්නවා ලෝකයේ සංවර්ධනයේ උණු සංවර්ධනය සංවර්ධනයේ හිනිපෙත්තට ඉහළම හිනිපෙත්තට ගියපු රටවල් අනෙකුත් රටවල් මත සූරාකෑම සහ කොල්ලකෑම මත පදනම්ව තමන්ගේ රාජ්‍යයන් නිර්මාණය කරනවා. තමන්ගේ රාජ්‍යයන් ආදර්ශමත් රාජ්‍යයන් ලෙස ගොඩනගනවා. හැබැයි ඒකේ පදනම තියෙනවා. ඒ පදනම තියෙන්නේ පතුලේ තියෙන්නේ විශේෂයෙන් ගත්තොත් බලශක්ති අර්බුදය. එහෙම නැත්නම් බලශක්ති අත්පත් කර ගැනීම කොල්ලකෑම. මේ අර්බුදයට මඟ පෑදෙන්නේ ඔය කියන පදනමින්ම තමයි. මේ අර්බුදයට මූලික හේතු වෙන්නේ බලශක්ති. මේ අර්බුදයට හේතුවත් එහෙම නැත්නම් යුද්ධයට හේතුවත් බලශක්තිය. මේ යුද්ධයට හේතුව වෙලා තියෙන්නේ ඛනිජ තෙල්. ඛනිජ තෙල් මත තමයි මේ යුද්ධය ආරම්භ වෙන තීරණය වෙන්නේ. ආරම්භ වීම තීරණය. ඉතිහාසයේ ඉඳන්ම අපි දන්නවා මැද පෙරදිග කලාපය කියලා කියන්නේ ඛනිජ තෙල් සුලභව තියෙන පහසුවෙන් ගොඩ ගන්න පුළුවන් භූමි කලාපය බවට පත් වෙලා තියෙන ලෝකේ. ඒ නිසාම මැද පෙරදිග කලාපය සෑම රටකටම ප්‍රධාන වෙලා තියෙනවා, වැදගත් වෙලා තියෙනවා. හැම රටකම නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සහ වර්ධිතව ගෙනියන්න නම්, සංවර්ධනය කරගෙන ඉස්සරහට අරගෙන යන්න නම් අනිවාර්ය ලෙසම මැද පෙරදිග කලාපයේ නිෂ්පාදනය වෙන ඛනිජ තෙල් තමන්ගේ අත්පත් කර ගැනීම සඳහා වන ක්‍රමවේදයක් තමන් හොයා ගන්න ඕනකම තියෙනවා. මේ යුද්ධයට මඟ පෑදෙන්නෙත් ඔන්න ඔය කියන මූලික පදනමෙන්. මැද පෙරදිග කලාපය තුළ තමන්ගේ අනසක පතුරවා ගන්න, තමන්ගේ අනසක පතුරවන්න උත්සාහ කරන රාජ්‍යයන් එකක් නෙමෙයි, රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් මේ සඳහා තරඟයක නියැලෙනවා. ඒ තරඟය තුළදී තමන්ගේ අරමුණු ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් එක් එක් රාජ්‍යයන් තුළ තමන්ගේ බලය යොදවමින් සහ තමන්ගේ ආධිපත්‍ය යොදවමින් තමන් තහවුරු වීම සඳහා වන ක්‍රියාවලිය නිරත වෙමින් තිබෙනවා. කේන්ද්‍ර ගණනාවක් විසින්, බල කේන්ද්‍ර ගණනාවක් විසින් මැද පෙරදිග කලාපය තමන්ට උවමනා ලෙස නතු කර ගැනීම සඳහා වන වැඩපිළිවෙලක ඉන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ඉරානය මූලික වෙලා මේ යුද වාතාවරණ නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණය, ඒ යුද වාතාවරණ නිර්මාණය වීමත් සමග, එනිසාම මේ යුද වාතාවරණය නිර්මාණය වෙන්න බලපාන ප්‍රධානම සාධකය මූලයේ බවට පත් වෙන්නේ ඛනිජ තෙල්. ඒ යුද්ධය ආරම්භ වෙලා ඉස්සරහට යද්දි සිද්ධ වෙන ඊළඟ කාරණේ තමයි සැපයුම් දාම අර්බුදයක් වෙනවා. ඒ සැපයුම් දාම නැත්නම් සැපයුම් ජාල අර්බුදය නිර්මාණය වෙන්නේ ඛනිජ තෙල් මත පදනම් වෙලා. ඒ නිසාම ඛනිජ තෙල් අර්බුදයක් ලෝකේ පුරා, එහෙම නැත්නම් බලශක්ති අර්බුදයක් ලෝකේ පුරා නිර්මාණය වෙන්න පටන්
ගන්නවා.
එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අපිටත් මේ අර්බුදය නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් අපිටත් අපි තුලටත් මේ අර්බුදය ගමන් කරන්න පටන් ගන්න, අපේ රටට අපේ සමාජයට මේ බලපෑම එන්න පටන් ගන්න. ඒ නිසාම අපි හිතනවා මේ අර්බුදය, ඒ වගේම අපි රටක් විදියට ගත්තොත් අපිත් රටක් විදියට ඉතිහාසින්දම රේඛීයව ගමන් කරේ නැහැ. ඒ ගණන් ගමන් නොකරන නිසාම සහ මෙවැනි අර්බුද ලෝකයේ තුල නිර්මාණය වෙන නිසාම සහ සමාජ ක්‍රමයක් ලෙස සංවර්ධනය වෙලා ඉස්සරහට යද්දී, සමාජයක් ලෙස සංවර්ධනය වෙලා ඉස්සරහට යද්දී අර්බුද නිර්මාණය වන නිසාම රටක් ආර්ථිකයක් ලෙස යම් ස්ථාවරත්වයක් ශක්තිමත්භාවයක් අත්පත් කරගතිය යුතු තියෙනවා. නමුත් අපි දන්නවා ලෝකයේ සිදුවෙන කුඩා කැළඹීමකින් පවා අපිට ඒ කැළඹීමට මුහුණ දීමට නොහැකි මට්ටමේ අර්බුද ගණනාවකට අපි නතු වෙනවා. මේකත් ඒ જાතිය එකක්. අපි රටක් විදිහට මේ අර්බුදයට මුහුණ දෙනවා හේතුව තමයි මේ අර්බුදය තුළ ස්ථාවරව, එහෙම නැත්නම් මේ අර්බුදයට මුහුණ දීම සඳහා වන ශක්තිමත් භාවය අත්පත් කර ගැනීම සඳහා අපිට හැකියාව අවම වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ අර්බුදය අපිට නිර්මාණය වෙන්නේ. එනිසාම අපි ආණ්ඩුවක් ලෙස අපි රටක් මේ රට බාරගත්තට පස්සේ ආණ්ඩුවක් ලෙස අපේ ප්‍රධානම කාර්ය බවට පත් කරගත්තේ අපි නිෂ්පාදන ආර්ථිකයේ ගොඩනැගීම. හැබැයි ඒක මාසෙන් දෙකෙන් කරන්න පුළුවන් අවුරුද්දෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි රටක් ලෙස 77ට පෙර තිබ්බ අවම වශයෙන් අපි 77ට පෙර තිබ්බ තත්ත්වයටවත් ඇවිල්ලා හිටියනම් අපිට යම් ශක්තිමත් භාවයක් අත්පත් කරගන්න පුළුවන් කොහොමද ආර්ථිකයක් විදියට. අන්න ඒ සඳහා වන ක්‍රියාවලියේ ගමන් කරමින් ඉන්න මොහොතක තමයි අපිට මේ අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් අපිට තියෙන්නේ ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා වර්ධනය කරනවා වෙනුවට ඒ ආර්ථිකය පොඩි වෙලාවක් ගන්නවා මම. ඒ ආර්ථිකය කොහොමද අපි කලමනාකරණය කරන්නේ? නිෂ්පාදන ආර්ථිකයක් ලෙස ශක්තිමත් ආර්ථිකයක් ලෙස සංවර්ධනය කිරීම කෙසේ වෙතත් මේ මොහොතේ අපිට කරන්න වෙලා තියෙන මූලික කාර්යය තමයි ආර්ථිකය කොහොමද ජනතාවට වන බලපෑම අවම ලෙස කලමනාකරණය කරන්නේ. අන්න ඒ සඳහා වන මැදිහත් වීම තමයි අපි ආණ්ඩුවක් ලෙස මේ මොහොතේ ගනිමින් තිබෙන්නේ. ඒ නිසා අපි හිතනවා ආණ්ඩුව ලෙස මේ අර්බුදය කලමනාකරණය කරලා ජනතාවට වන බලපෑම අවම කිරීම සඳහා කටයුතු කරමින් ඉන්න මොහොතේ මේ පාර්ලිමේන්තු විදියට, ඒ වගේම ආණ්ඩු පක්ෂ විපක්ෂ විදියට, එහෙම නැත්නම් රාජ්‍ය සේවය විදියට, රාජ්‍ය නිලධාරීන් විදියට, රාජ්‍ය ආයතන විදියට, රාජ්‍ය නිලධාරීන් විදියට සහ පොදුවේ සමාජයේ විදියට මෙන්න මේ ආර්ථික අර්බුදය හැමුවේ රටේ ආර්ථිකය කලමනාකරණය නැත්නම් සමාජයේ කලමනාකරණය අර්බුදය සමාජයට අවම බලපෑම ලෙස කලමනාකරණය කිරීම සඳහා කර ගැනීම සඳහා සියලු දෙනා මැදිහත් වේ යුතු. අන්න ඒ සඳහා එකතු විය යුතුයි කියන යෝජනාව තමයි මගේ පැත්තෙන් ඉදිරිපත් කරන්නේ. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න, ඒ සියලු දෙනාට මැදිහත් වෙන්න, සංවිධානය වෙන්න කියන ආරාධනය කරමින් මට මේ අවස්ථාව ලබා දෙන සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් මගේ අදහස් දෙකීම අවසන් කරනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.